Honorable Rohit Abe Gunawardana.
Garu Sabapati Tumani, Ada Dawase, Atigaru Janadhipati Tumage, Vaishirse, Karak Sabha Avasthave, Katakarana Labadima Gana Stutivanta Wenawa Obathumata. Ewagema Mita Wasara Aurudu Dehakata Pera, Atigaru Janadhipati Gotabe Rajapaksa Janadhipati Tuma, Me Rate 69 Lakshayak Janatawage Janatawa Aramen. Merate ජනාධිපති ධූරයට පත් වුණා. ගරු සභාපතිතුමනි අපි දන්නවා මේ රටේ ජනාධිපතිවරු ගත්තට පස්සේ පළවෙනි ජනාධිපති ජයවර්ධන ජනාධිපතිතුමා එවැගේම ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඩීබී විජේතුංග ජනාධිපතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය එවැගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මේ කියන සියලුම ජනාධිපතිවරු එක්ක අපි සංසන්දනාත්මකව බැලීමේදී අපි දැක්කා එතුමා දේශපාලන ධාරාවක ප්‍රාදේශ සභාවක්වත් හිටපු නැති කෙනෙක් හැටියට එතුමා නව වෙනසක් ඇති කරපු නායකයෙක් කියන එක මුලින්ම එතුමා ඔප්පු කරේ එතුමාගේ දේශපාලන වේදිකාවේ. එතුමා දේශපාලන වේදිකාවේදී අපි දැක්කා එදා ජනාධිපති අපේක්ෂකයා හැටියට තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ නම එකම දේශපාලන වේදිකාවකවත් කිව්වේ නැහැ. ඒක ඉතාම හොඳ වැදගත් කාරණයක්. අද අපි පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලේම ඒ ප්‍රතිවිරුද්ධ අපේ අනිත් කෙනාට මඩ ගහන්න එයාට නොයෙකුත් දේවල් කියන්න ඒකෙන් ඒ සම්ප්‍රදායෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නව සම්ප්‍රදායක් නව දේශපාලන ප්‍රවාහයකට එතුමා මම හිතන්නේ මේ රට අරගෙන ගියා කියන එක අපි පිළිගන්න ඕනේ. ඒ නිසා තමයි එතුමට ජනතා ආශිර්වාදය ලැබුණේ. ඒ ලැබිච්ච ජනතා ආශිර්වාදයත් එක්ක එතුමා ආවට පස්සේ මොකද්ද කළ වෙනස? එතුමාට ඕන කරලා තිබුණා මේ ජනතාවට අලුත් දෙයක් අලුත් දේශපාලන වැඩපිළිවෙලක් දෙන්න. එතුමා පළමුවෙන්ම කිව්වා ආපු ගමම්ම අපි දන්නවා හැමදාම ඉතිහාසයේ ඉඳන් හැම රාජ්‍ය නායකයෙක්ගේම ඡායාරූපය රාජ්‍ය ආයතනවල හැම තැනම අනිවාර්යයෙන්ම ඒ රාජ්‍ය නායකයාගේ ෆොටෝ එක හැම තැනම එල්ලනවා. එතුමා ආපු ගමන් කිව්වා නෑ රාජ්‍ය ලාංඡනය විතරක් ඒ රාජ්‍ය ආයතනයක තියන්න. මගේ ඡායාරූපය මගේ ෆොටෝ එකක් එල්ලන්න එපා. බලන්න හොඳ සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් හැටියට හොඳ පණිවිඩයක් ලබා දීලා තිබුණේ. මොකද හේතුව අපි දන්නවා සමහර වෙලාවට සභාපතිතුමනි ආණ්ඩු මාරු වුණාට පස්සේ කරන වැඩක් තමයි ඒ රාජ්‍ය නායකයාගේ ෆොටෝ එක ගලවලා පොඩි කරලා ඊට පස්සේ අලුත් රාජ්‍ය නායකයාගේ ෆොටෝ එක එල්ලනවා. අන්න ගැටුමක මුල. ගැටුමක මුල. නමුත් දැන් එහෙම දෙයක් නෑ. ඒක මේ මේවා සාමාන්‍ය ජනතාව මං හිතන්නේ අගය කළ යුතු දේවල් කියලා අපි විශ්වාස කරන්නේ. ඒ වගේම එතුමා බලයට ඇවිල්ලා ජනාධිපති ධූරයට ආවට පස්සේ ජනාධිපති කාර්යාලයේ තිබුණ වාහන 928ක් වාහන 928ක් තිබුණා ගරු සභාපතිතුමනි. ඒ 928න් මේ වෙනකොට එතුමා ඒවෙන් වෙනත් අමාත්‍යාංශ වලට ලබා දීලා දැනට එතුමාගේ මුළු ජනාධිපති ලේකම් කාර්යාලයේ තුල පාවිච්චි කරන වාහන සංඛ්‍යාව 386යි. වාහන 386යි. වාහන 542ක් ගරු සභාපතිතුමනි වාහන 542ක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ස්වේච්ඡාවෙන් මේ අනිකුත් ආයතන වලට තමන්ට දෙන්න පුළුවන් මේ වාහන ටික ලබා දීලා තියෙනවා. ඉතින් මේවා අගය කළ යුතු දේවල්. ඒ වගේම තමයි අපි පැහැදිලිව දකින්න ඕන දෙයක් තමයි එතුමා නිල නිවාසයක් පාවිච්චි කළේ නැහැ. ගරු සභාපතිතුමනි එතුමා ජනාධිපති මන්දිරයේ තියෙනවා. එතුමා ජනාධිපති මන්දිරයට ගියේ නැහැ. එතුමා අර නුගේගොඩ පැංගිරිවත්තේ තියෙන එතුමාගේ නිවසේ ඉතාම කුඩා නිවසක් එතන තමයි එතුමා ඉන්නේ. හැබැයි මම කාටවත් වෛර කරනවා එහෙම නැත්නම් කාටවත් දේශ සහගත ලෙවෙයි මම කැමති නෑ එක දෙයකට. මේක මගේ පෞද්ගලික කැමැත්ති දෙය කියන්න ඕන සභාපතිතුමනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ දිසාතරාග මන්ත්‍රීවරුන් මෙතන ඉන්න වෙලාවේ එතුමා නිල නිවාසයේ තිබිද්දිත් එතුමා තවත් නිල නිවාස දෙකක් එකතු කරලා නිල නිවාසයක් හැදුවා. මගේ මං ඇයි ඒකට විරුද්ධ? මං විරුද්ධ එහෙම වුණා නම් මේ රටේ දැන් ජයා ජයවර්ධනෙන් පටන් ගත්තම තියෙන නිල නිවාසයට අමතරව එක එක්කෙනා නිල නිවාස හැදුවොත් අවසානයේ ඉතිහාසයේ දිහා බැලුවම ජනාධිපතිවරු 100ක් හිටියම රටේ නිල නිවාස 100ක් තියේ. තියෙනේවට අමතරව මම මේ කිය. තියෙනේවට අමතරව එනේන ජනාධිපති ගියයි නෑ මම වෙනම එකක් හදනවා. එතකොට මට ඒකේ ඉන්න ඕන කියලා කිව්වම ඒකට නිල නිවාසයක්. එතකොට මේ සම්ප්‍රදාය සාධාරණද කියන එක අසාධාරණද කියන ජනතාව තමයි තීන්දු කරන්නේ. ඒ නිසා ඒකට තිත තිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා බොහොම සරලව ඒ වගකීම ඉටු කළා. ඒ වගේ තමයි එතුමා බොහොම පැහැදිලිව පෙන්නුවා එතුමා සෞභාග්‍යයේ දැක්ම තුල අභියෝගාත්මකම කාලයක්. මම මේ කියපු ජනාධිපතිවරු ඔක්කොටම වැඩි අභියෝගයක් බාරගත්තු ජනාධිපතිවරයෙක්. ඒ ගෝලීය වසංගතයකට මූණ දීලා ඒ වගේම ආර්ථික වශයෙන් වැටුණු රටක මේකට මූණ දෙන්නේ කොහොමද කියන එක. ආර්ථික වශයෙන් වැටුණා කියලා කියන්නේ සභාපතිතුමනි, සාමාන්‍යයෙන් අපි දන්නවා පාස්කු ප්‍රහාරය සහ 2015 සහ 2019 ආණ්ඩුව තමයි අපිට බාර දුන්නේ. ඒ බාර දුන්නා කියලා කියන්නේ අංශභාගේ හැදිච්ච රෝගී අංශභාගේ පැරලයිස් වෙලා අංශභාගේ හැදිච්ච පැරලයිස් වෙච්ච රෝගියෙකුට කොවිඩ් හැදුනම කොහොමද වෙයිද? දැන් අංශභාගේ හැදිච්ච කෙනාටනේ කොවිඩ් හැදුනේ දැන්. ඒකනේ ආර්ථිකය ගැන කතා කරන්න වෙන්නේ. වෙන රටවල යාට එකපාරට කොවිඩ් හැදෙන්නේ ශක්තිමත් කෙනෙකුට.
අපිට මිනිස්ටර් you have 2 more minutes.
යා මම අවසාන වශයෙන් ගරු විනාඩි දෙකක් දෙන්න මේ ගරු සභාපතිතුමනි මම අපේ කිරියල්ල මන්ත්‍රීතුමා කතා කරනවා එතුමා අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරා. 19 වන සංශෝධනයේ තුල අධිකරණයේ ස්වාධීනත්වය. මම අහනවා ගරු සභාපතිතුමනි 19 වන සංශෝධනයේ තුල අධිකරණයේ ස්වාධීනත්වය තිබුණා 20 වන සංශෝධනයෙන් පස්සේ අධිකරණයේ ස්වාධීනත්වය නැහැ කියන එක කිව්වා. මම එතුමාගෙන් අහන්න කැමතියි එතුමා මේ සභාවේ නොහිටියත් අධිකරණයේ ස්වාධීනත්වයේ 19 වෙනි සංශෝධනයේ තිබිලා කොහොමද වුනේ? අපි ගම්මු දුමින්ද සිල්වා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගරු සභාපතිතුමනි මේ සභාවේම හිටපු නියෝජ්‍ය ඇමතිවරේ ඒ නඩුව ක්‍රියාත්මක වෙනකොට නඩුව අධිකරණයේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී මොනවද කරේ? චානි අබේසේකර කියන නිලධාරියා සහ රංජන් රාමනායක කියන මන්ත්‍රී නියෝජ්‍ය ඇමතිවරයා එක්ක අපි හඬපට ඇහුවා. ඒ සංවාද වලට ඇහුම්කන් දුන්නා. ඊට පස්සේ මොකද අපි අහන්නේ? ඒ නඩුවේ ප්‍රධාන මයර් අධිකරණයේ ඉන්න නඩුකාරතුමියත් එක්ක කතා කරනවා. කතා කරලා කියනවා මගේ පැතුමත් ඔබේ පැතුමත් එකම පැතුම දුමින්ද සිල්ලව හිරේ යවන එක. ඉතින් මේ 19 වන සංශෝධනයේ තිබිද්දි නේද? මේ 19 වන සංශෝධනයේ අර කියපු විදියට අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරපු කිරියල්ල මන්ත්‍රීතුමාගෙන් මම අහන්නේ. එතකොට ඒ විදියට දේශපාලනේ අමතිවරේ නඩුකාරතුමියට කතා කරන්නත් ඒ නඩුව මෙහෙවන පොලිස් නිලධාරියා ඒකපාර්ශ්විකව තමන්ගේ චේතනාවෙන්ම ඒ ඔහුව හිරේ යවන්න පුළුවන් අවශ්‍යතාවය ඉටු කරනවා නම් අධිකරණයේ ස්වාධීනත්වයක් තිබිලාද 19 වෙනි සංශෝධනය තුල? නෑ ගරු සභාපතිතුමනි, මේවා නම් විතරයි. මේවා නම් වලට විතරක් සීමා කරගත්තු 19 වෙනි සංශෝධන. 19 වෙනි සංශෝධනය කියලා පාර්ලිමේන්තුව ඇතුලේ ලියවිල්ලක් හදාගෙන ඒක නෙවෙයි ගරු සභාපතිතුමනි. තවිනාඩියයි. ගරු සභාපතිතුමනි මම අහනවා ඒ කාල වකවානුවම තුල තමයි මුදල් අමාත්‍ය නම බැසිල් රාජපක්ෂ මැතිතුමාව කඩුවැල උසාවියට ගේන්නේ. හේමපාල මහේස්ත්‍රාත්තුමා කඩුවැල උසාවියේ රාත්‍රී 8:00 මාර වෙනකන් එතුමාගේ අධිකරණය විවෘත කරගෙන ඉන්නවා. අධිකරණය විවෘත කරගෙන ගිහලා අපි යනවා එතුමත් එක්ක උසාවියට. උසාවිය ගිහිල්ලා ඉන්නකොට මේ වගේ ඔබතුමාගේ පුටුවේ ඉන්න වගේ නඩු අහනවා. අපේ නීතිඥවරු පෙනී ඉන්නකොට අපිට ඇහෙනවා නඩුකාරතුමාගේ කාමරය ඇතුලේ ටෙලිෆෝන් එක නාද වෙනකොට නඩුව බාගෙන තියලා අනේ හේමපාල නඩුකාරතු උන්නාසේ දුවනවා කාමරේට. දුවලා ගිහිල්ලා ඒ ටෙලිෆෝන් කෝල් එකට අහුන් කන් දීලා ඇවිල්ලා කියනවා බන්ධනාගාර ගත කරනවා. මෙන්න ස්වාධීනත්වය.
Honorable Minister please.
මෙහෙම ස්වාධීනත්වයක් කොහෙද තියෙන්නේ? ඒ නිසා අද අපි අධිකරණ ස්වාධීනත්වය ඇති කළා තියෙනවා. අධිකරු ජනාධිපතිවරුන් පැහැදිලිව අපේ කැබිනට් මණ්ඩලයේ කියන්නේ අධිකරණයේ ස්වාධීන විය යුතුයි. ඒ නිසා එවැනි තත්වයක් තුළ අපි අපේ රටේ වගකීම ඉටු කරනවා. ගෝඨාභය ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම මේ රට මේ වැටලා තියෙන තත්වයෙන් ගොඩ ගන්න නායකයෙක් කියන එකත් මතක් කරනවා බොහොමත් විශ්වාසව ඔබතුමාට.
Thank you. Honorable Tissa Athanayaka you have 17 minutes.
ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි අද මේ සාකච්ඡා කරන වැයශීර්ෂ ගණනාව ජනාධිපති වැයශීර්ෂය ඒ වගේම අගමැති උපරිමාධිකරණ ඒ වගේම විගණන මේ විවිධ වැයශීර්ෂයන් ගණනාවක් සාකච්ඡා කරන වෙලාවේ මම හිතුවා මේ ගැන යම් අදහස් ස්වල්පයක් කියන්න. මොකද හේතුව විශේෂයෙන්ම මේ වැයශීර්ෂ සාකච්ඡා කරනකොට මේවා ඉතාමත් වැදගත් අවස්ථාවක්. විශේෂයෙන් මේ රටේ තීරණාත්මක අවස්ථාවක මෙවැනි වැයශීර්ෂ වලදී ඒ ක්‍රියාත්මක වීම හරහා අපි යම් ප්‍රතිඵලයක් ලබාගෙන තිබෙනවාද කියලා නැවත සමාලෝචනය කරන්න හොඳ අවකාශයක් කියලා මම හිතනවා. දැන් මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම කියන්න ඕනේ ජනාධිපතිතුමා මේ ආණ්ඩුව පත්තරද අවුරුදු 2කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. ජනාධිපති පදවි පාර්ශ්වයත් අවුරුදු 2 සැමරීම ඊයේ පෙරදා සිදු වුණා. ඒ නිසා මම අහන්නේ මූලික වශයෙන් මොකක්ද මේ රටේ ජනතාව බලාපොරොත්තු වුනේ? ජනතාව බලාපොරොත්තු වන මූලික කාරණා කීපයක් තිබුණා. එකක් තමයි රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ස්ථාවරත්වය. විශේෂයෙන්ම ඒ කාල සීමාව තුළ රටේ ජාතික ආරක්ෂාව හීනවීම පිළිබඳව විශාල ප්‍රචාරයක් රට තුළ ගෙනිච්චා. දෙවැනි එක රටේ ස්ථාවරත්වය. ඒක දේශපාලන ස්ථාවරත්වය. මේ ස්ථාවරත්වය පිළිබඳව බොහෝ දේවල් එදා වේදිකාවේ කතා කළා. ඒ වගේම තුන්වෙනුව රටේ කාර්යක්ෂමතාවය පිළිබඳව. ඒ කියන්නේ ඒක නිසා තමයි ඒකට වචනයක් ලැබුවේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න. අවස්ථාවක් කරගන්නවා කියලා ජනාධිපතිවරණේ. නමුත් මේ කාරණාවලදී අද මේ රටේ ජනතාවට යම් සෑහීමකට පත් වෙන්න පුළුවන් පරිවර්තනයක් රටේ ඇති වෙලා තියෙනවද නැද්ද කියන එක අපි නැවත හැරිලා බලන්න ඕනේ. විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්මේ ඒ කරලා තිබෙන යෝජනා අද මං හිතනවා මැකී යන දර්ශනයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පොරොන්දු කඩාගෙන වැටිලා ඒ වගේම මේ කාල සීමාව තුළ පොදු මහජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා මේ කියපු මූලික කාරණා තුනෙන් එකක්වත් සාර්ථකව ක්‍රියාත්මක කරන්න තරම් හැකියාවක් මේ කාල සීමාවේ ලැබිලා නැහැ. විශේෂයෙන්ම මේකට අදාළ වෙනවා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ දේශපාලන වේදිකාවේදී කරපු කතා. දැන් බැඳුම්කරය එවකට පැවති යහපාලන ආණ්ඩුවට විරුද්ධව දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කරපු ගනුදෙනුව. මේක වංචාවක්, දූෂණයක්, හොරකමක් එහෙම ප්‍රකාශ කරමින් ජනතාවට කිව්වේ බැඳුම්කර ගනුදෙනුවේ හොරු ටික අල්ලලා නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තමයි කිව්වේ. නමුත් මොකද වුනේ? දැන් බැඳුම්කර ගනුදෙනුවේ වංචාව විමර්ශනය කරන අතරතුර බැඳුම්කරයට අදාළ සිදුවුණු වංචාව බිලියන 12ක් 13ක් කියලා තමයි තක්සේරු කරලා තිබුණේ. මේ තක්සේරු කරපු මුදල බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අයිති ඉපයීම් කියන චෝදනාව යටතේ ඒවා මහ බැංකුවට තහනම් කරලා තියාගන්න පුළුවන්කම ලැබුණා. බිලියන 12ක් විතර තහනම් කරලා තියාගන්න පුළුවන්කම ලැබුණා. ඊයේ පෙරේදා මුදල් ඇමතුමා අයවැය ඉදිරිපත් කරනකොට ඒ අයවැයෙන් කියනවා ඒ බැඳුම්කර ගනුදෙනුවේ ඒ අයිති ඉපයීම් සඳහා රඳවා තබාගෙන තිබුණු මුදලින් රුපියල් බිලියන 8.5ක් නැවත අයවැයහිගේ පියව ගන්න මහා බැංකුවට නැත්තම් බහණ්ඩාගාරයට ලබා ගන්න ක්‍රියා කරනවායි කියලා. දැන් මේක මෙහෙම සිදු වෙනකොට අපි අහන්නේ මේ කිව්වා වගේම පෞගිය කාලේ තව චෝදනාවක් ආණ්ඩුවට එල්ල වුණානේ. දැන් පෞගිය ආණ්ඩුව කාලේ මේක චෝදනාවක් ඉදිරිපත් වුණා වගේම මේ ආණ්ඩුවට එල්ල වුණු බරපතලම චෝදනාව තමයි සීනි ආනයනික බදු වංචාව. දැන් සීනි බදු වංචාව නිසා රුපියල් බිලියන 15.9ක් අලාභයක් සිදු වුණායි කියලා රජයට බරපතල ලෙස චෝදනා කරනවා. දැන් බැඳුම්කර ගනුදෙනුව සිදු වෙනකොට ඒ අලාභයේ පිළිබඳ චෝදනා කරනකොට පුළුවන්කම ලැබුණා ඒ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පාර්ශ්වයන් වලින් රුපියල් බිලියන 13ක් රඳවා තබා ගන්න. හැබැයි මේ සීනි ආනයනික වංචාව පිළිබඳ චෝදනාව එල්ල වුණාම රජයට කරපු පාඩුව පිළිබඳව ඒ බිලියන 15.59ක ඒ පාඩුව පිළිබඳව මුදල ආනයනය කරපු ඒ සීනි අදාළ පාර්ශ්වයන්ගෙන් රඳවා තබා ගන්නට කිසිම පියවරක් අරගෙන නැහැ. මේ සුද්ධ පාඩුවක් මේ රටේ ජනතාවට මෙයින් සිදු වෙලා තිබෙන්නේ. බලන්න ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද රටේ තත්ත්වය, රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ඉදිරියේ සිදුවෙන කතාබහ ඉතාමත් අපිව හෑල්ලු කරන කතාබහ. මම ඊයේ පෙරදා පත්‍රයක දැක්කා පීච් ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳව රාජනාය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ආයතනය නිකුත් කරපු වාර්තාවක්. මොකද මේ වාර්තාවේ කියන්නේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිචාරය අපි B මට්ටමේ සිට CC2 කියන මට්ටමට දාලා. ඒ කියන්නේ අපි තව එකක් පහළට වැටුනොත් රට බංකොලොත් කියලා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ඒ කාර්යාංශය නිකුත් කරපු ඒ පීච් වාර්තාවට අනුව සිදු වෙනවා. මේක ඉතාමත් නරක තත්ත්වයක්. එතකොට අපි තල්ලු වෙලා තිබෙන්නේ කොතැනද? රට ඉස්සරහට යෑමකට නෙමෙයි, රටේ බරපතල කඩාගෙන වැටීමකට තල්ලු වෙනවා, ජාත්‍යන්තර දිරේ හැල්ලු වෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වේ. ඒ නිසා අපිට මොකක්ද තියෙන අනතුර? බරපතලම අනතුර තමයි විදේශ ප්‍රාග්ධන වෙළඳපළේ ප්‍රවේශ වීමේදී අපිට බරපතල පාඩු විශාල වශයෙන් ලැබෙනවා. මුදල් ඇමතුමා අයවැයේදී කිව්වා අපේ ණය ගෙවීමේ අනුපාතයේ දළ දේශීය නිෂ්පාදනයේ 115% ඉක්මවල යනවා කියලා. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඉතින් මේවා පාලනය කිරීමට පෞගිය අයවැය තුලින් හෝ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තුලින් අරගෙන තියෙන ප්‍රතිචාරය කුමක්ද? මෙතන තමයි ප්‍රශ්නේ. අපි වගකීමක් නොමැතිව
ඒවගේම වගකීමක් නොමැතිව විවිධාකාරයේ පියවරවලට අපි ගිහිලා තිබෙනවා. එහෙනම් මෙයින් ඉතාමත් නරක තත්ත්වයක් ප්‍රදර්ශනය වෙන්නේ කියන එක අපි කියන්න ඕන. ඒත් එක්කම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පහුගිය කාල සීමාවේ රජය බලයට එන්න පෙර පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය ඒ සිදුවීම් පාවිච්චි කරේ කොහොමද? ඒ සිදුවීම් පාවිච්චි කරේ ජාතික ආරක්ෂාවේ ලොකු හිඩසක් තිබුණා. ඒක එදා යහපල නාණ්ඩුවට වළක්ව ගන්න තිබුණු දෙයක්. හැබැයි ඒක වළක්ව ගන්න ක්‍රියා කරේ නැහැ. අනාගතයේ ඇති නොවෙන්නට ක්‍රියා කරන පමණක් නෙමෙයි. මේ වත්මන් නාණ්ඩුව කිව්වා පාස්කිරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් දෙන්න අවශ්‍ය පියවර ගන්නවයි කියලා. හැබැයි ඒ පිළිබඳව ගත්ත පියවර පිළිබඳව අද තියෙන කතාබහ කුමක්ද? අද තියෙන කතාබහ ඉතාමත් නරකයි. ඇයි? මේ සිද්ධිය පිළිබඳ ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව අපි නෙවෙයි මල්කම් රංජිත් කාඩිනල් තුමා කරන ප්‍රකාශ දිහා බලන්න. උන්වහන්සේ ඊයේ පෙරේදා කියලා තිබුණා, මාධ්‍යයකට ප්‍රකාශයක් කළා තිබුණේ. ඒකේ මල්කම් රංජිත් කාඩිනල් තුමා කියනවා පාස්කිරිදා ප්‍රහාරය ආගමික උන්මාදය නිසා සිදු කළ එකක් නොව බලය අල්ලා ගැනීම වෙනුවෙන් සහ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත්ත උත්සාහයක් කියලා. මේක ඉතාමත් බරපතල චෝදනාවක් ආණ්ඩුව පැත්තෙන්. ඒ විතරක් නෙමෙයි, විශ්‍රාමික නීතිපති දප්පුල ලිවේරා මහතාගේ ප්‍රකාශය මේ ප්‍රකාශය හරහත් කියවෙන්නේ ඉතාමත් නරක පණිවිඩයක්. අපි අහනවා මේකේ පාර්ලිමේන්තු තේරීංකාරක සභාවක් පත් කළා, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කළා. දැන් මේවායින් හෙළිවෙච්ච කාරණා පදනම් කරගෙන ඇයි මේ නියම වගකිය යුත්තන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ආණ්ඩුව ප්‍රමාද වෙන්නේ කියන කාරණය ඉතාමත් පැහැදිලිව අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න කැමතියි. ඒ විතරක් නෙවෙයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ වැල් ශීර්ෂය ගැන කතා කරනකොට අපිට කාරණා කීපයක් තියෙනවා කියන්න. ඒක තමයි මේ කාල සීමාවේ මොකක්ද ඇත්තටම රටේ ඇති වෙලා තිබෙන්නේ? විශ්වාසයේ කඩවීමක්ද, එහෙම නැත්නම් විශ්වාසයේ තහවුරු වීමක්ද? පළවෙනි දේ තමයි මහජනතාව බලාපොරොත්තු වුණේ මේ රටේ කාර්යක්ෂමතාවේ වැඩි කිරීම. එතකොට මේ කාර්යක්ෂමතාවේ වැඩි කරලා මහජනතාවට යහපත් රාජතන්ත්‍රයක් ගොඩනැගීම සඳහා ආණ්ඩුව උපාය මාර්ගිකව පියවර ගත්තේ නැහැ. ඒ වෙනුවට කරේ මොකද්ද? ඒ වෙනුවට කරේ සිවිල් පාලනයේ ශක්තිමත් කිරීම වෙනුවට, ඒ සිවිල් පාලනයේ වෙනුවෙන් සිවිල් පාලනයේ වෙනුවට තවදුරටත් හමුදා පාලනයක් ඇති කරන ස්වරූපේ පෙන්වමින් විශ්‍රාමික හමුදා නිලධාරීන් රාජ්‍ය ප්‍රධානීන් හැටියට පත් කිරීම. මම විශ්වාස කරනවා යුද්ධෙන් පස්සේ මේ බලාපොරොත්තුව බිඳ දාන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම සිවිල් පාලනය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න තිබුණා. හැබැයි අවාසනාවට වගේ එවැනි තැනකට ආණ්ඩුව ගියේ නැහැ. රාජ්‍ය ආයතන 30-40කට පත් කළ තියෙන්නේ හමුදා නිලධාරීන්. ඒ වගේම රාජ්‍ය ආයතන ගණනාවක පාලනය පිළිබඳ බලධාරීන් වෙලා තියෙන්නේ ඔවුන්. එතකොට සිවිල් පාලනය පිළිබඳ තියෙන විශ්වාසය කඩාගෙන වැටිලා තිබෙනවා මේ කාල සීමාව තුළ. එයින් අපි බලාපොරොත්තු වන අපේක්ෂාව ලැබිලා තිබෙනවද? විශේෂයෙන්ම යුද්ධෙන් පස්සේ ජාත්‍යන්තරයත් බලාපොරොත්තු වන අපේ සිවිල් පාලනය ශක්තිමත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම. නමුත් ඒ කිසිවක් පහුගිය කාලය තුළ සිදු නොවේ රට ආපස්සට යෑමකට ආරම්භ වෙලා තියෙනවා කියලා කියන්න ඕනේ. ඒත් එක්කම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් නව ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කරනවා. දැන් ඇත්තටම රටේ මූලික ප්‍රශ්නේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව නෙවෙයි. රටේ මිනිසුන් තියෙන කොවිඩ් වසංගතයෙන් පස්සේ වැටිලා තියෙන රට යලි ගොඩගන්න මහා වේගවත් ක්‍රියාදාමයකට අවතීර්ණ වෙන්න මිනිසුන්ට ජීවන බර දරා ගන්න බැරි තරම් මට්ටමකට ගිහිල්ලා තිබෙනවා. කනබොන දේවල් හොයා ගන්න බැරි තරමකට පත් වෙලා තිබෙනවා. රැකියා ආදායම් මාර්ග බිඳ වැටිලා තිබෙනවා. අපේ අපනයන ආදායම අඩු වෙලා තිබෙනවා. ඩොලර් හිගය මුළු ආර්ථිකයම කඩාගෙන වැටෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒවටයි අපි විසඳුම් හොයන්න ඕනේ. ඒ වෙනුවට අලුත් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් ගැන කතා කිරීම පවා මම හිතන මේ වෙලාවේ හාස්‍යජනක කාරණයක්. ආණ්ඩුකම් ව්‍යවස්ථා හැදිය යුතු අවස්ථාවල් තිබෙනවා. ඇති කළ යුතු වෙනස්කම් ගැන අපි කතා කළ යුතු අවස්ථාවල් තිබෙනවා. හැබැයි කොහොමද මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව අලුතෙන් ගේන්න උත්සාහ කරන්නේ? පාර්ලිමේන්තු සම්ප්‍රදායට පයින් ගහලා. සාමාන්‍යයෙන් මෙවැනි සංශෝධනයක් ව්‍යවස්ථාවක් අලුතෙන් ගේනවා නම් ඒ ගෙන ඇත්තේ පෙර තියෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවට සමගාමීව, එහි තියෙන ප්‍රතිපාදන වලට අනුව, එහි තියෙන වගන්තිවලට අනුව තමයි මේක ක්‍රියා කරන්න ඕනේ. පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිත සහායක් ලබා ගන්නේ නැතුව බාහිර පාර්ශ්වයන් හරහා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම හරහාම සිදු වෙන්නේ මේ රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට යම් බාධාවක්. තමන්ගේ හිතමිතුරන් හරහා විවස්ථාවක් සම්පාදනය කරමින් ඒ හරහා උත්සාහ කරනවා නම් මේක තමයි රටේ විවස්ථාව කියලා බලහත්කාරයෙන් රට තුළට ඔබවන්න ඒක කවදාකවත් සාර්ථක වෙන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මහජන නියෝජිතයන් හරහා එවැනි ප්‍රවේශයක් ඇති කරගන්නේ නැතුව මෙවැනි විවස්ථාවකට මූලික දැන දීලා ක්‍රියා කරනවා නම් එයින් අපිට පැහැදිලි වෙන එකම කාරණය තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යලිවතාවක් හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැතුව ඒ සඳහා වෙනත් ගජමිතුරු ක්‍රියාදාමයකට අවතීර්ණ වෙන්න උත්සාහ කරනවායි කියන කාරණය. ඒත් එක්කම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ආණ්ඩුව එනකොට මිනිස්සු විශ්වාස කරා යම් ආකාරයක විද්වත් පාලනයක් ඇති කරයි කියලා. ඔබතුමාට මතක ඇති ව්‍යත්මඟ එළිය මේ වගේ හුඟක් ආයතන හදාගෙන රට පුරා ගිහිල්ලා කිව්වා පෙර ආණ්ඩුව ක්‍රියාත්මක කරපු දේවල් වලට එහා ගිය විද්වත් තාක්ෂණික රාජපාලනයක් ඇති කරනවා කියලා. සෞභාග්‍ය දැක්මේ තියෙන මොකක්ද? සෞභාග්‍ය දැක්මේ තියෙන තාක්ෂණික රාජපාලනයක් ඇති කරනවායි කියලා. අද කොමේ නිර්වචනය? අද අමාත්‍යාංශ බෙදීමේ සිට විෂයන් බෙදීමේ ඉඳලා ගැටළු සාගත තත්ත්වයක්. මම පෞගේ දවස්වල හිටියා එක්තරා කමිටුවක. මේ කමිටුවේදී ඇමතිතුමා දන්නේ නැහැ තමන්ට තියෙන විෂයන් තවත් කෙනෙකුට තියෙනවායි කියලා. මේ විද්‍යාත්මක බෙදීමක් මේක. තාක්ෂණික රාජ්‍ය පාලනයක් මේ තිබෙන්නේ. මේක මහජන විවේචනයේ දැන් පටන් අරගෙන තිබෙනවා. ජනතාව විශ්වාස කරේ සෞභාග්‍ය දැක්මට අනුව විද්වත් පාලනයක්. තාක්ෂණික රාජපාලනයක් කලින් කරපු අඩුපාඩු හදලා ඒ වෙනුවට මේ රටේ ජනතාවට තවත් කාර්යක්ෂම සේවයක් කරන්න ඒ විශ්වාසය ව්‍යත්මඟ හරහා ක්‍රියාත්මක කරන්න රටේ ජනතාවට පොරොන්දු වුණත් එළිය හරහා ක්‍රියාත්මක කරන්න පොරොන්දු වුණත් ඒක එහෙම වෙලා නැහැ. ඒ අවුරුදු දෙකක් ඇතුළත ඒක එහෙම පිටිම කඩාගෙන වැටලා තිබෙන බව ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. මම හිතනවා රාජ්‍ය ආයතන ගණනාවකට ව්‍යත්මඟේ නිලධාරීන්පත් කළා, සභාපතිවරුපත් කළා, අධ්‍යක්ෂක මණ්ඩල පත් කරා. අපි අහනකෝ ඒවයි ප්‍රතිඵල? ඒවයි ප්‍රතිඵල නේ. ඒවා තවදුරටත් බංකොලොත් වෙච්ච රාජ්‍ය ආයතන බවට පත් වෙලා අපි අහන මේවා ගැන විමර්ශනයක් කිසියම් ආකාරයක කරලා තිබෙනවද කියලා. එහෙම කිසිම විමර්ශනයක් මේවා සම්බන්ධයෙන් කරලා නැහැ. එහෙනම් මේ වසර දෙකක කාලේ ඇතුළත අපි මේ සාකච්ඡා කරන විෂයන් සම්බන්ධයෙන් කිසියම් තක්සේරුවකට ඇවිල්ලා ඒවා සාධනීයයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ විතරක් නෙමෙයි, 20 වෙනි සංශෝධනය ගන්න. 20 වෙනි සංශෝධනය සම්මත කරනකොට මොකද්ද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ? 20 වෙනි සංශෝධනය හරහා මේ රටේ අසීමිත බලතල ජනාධිපතිවරයාට පවර ගනිමින් රට සමෘද්ධිමත් දේශයක් කරා මෙහෙවන්න නායකත්ව දෙනවායි කියලා කිව්වා. නමුත් 20 වෙනි සංශෝධනයේ ජනතා අපේක්ෂාවක් නෙමෙයි. ඒක ජනවරමට පරිබාහිරව පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගාන වැඩි කර ගනිමින් සම්මත කරගත්තා. දැන් ඒ 20 වෙනි සංශෝධනය හරහා තියෙනවද ඒ බලාපොරොත්තු වුණු අපේක්ෂාව ඉෂ්ට වීමක්? විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය හරහා මූල්‍ය වගකීමට බරපතල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. දැන් එකක් මම කියන්න ඕන, කොවිඩ් අරමුදලක් ඇත කළා ඉටුකම කියලා. මේ ඉටුකම අරමුදල මූල්‍ය විනය වගකීම පාර්ලිමේන්තුවට තියෙන බැඳීම මේ මොකුත් තිබෙනවද? මම දුටුවා පත්තරයක තියෙනවා මේ ගැන රුපියල් බිලියන 1.7ක් ඉටුකම අරමුදලට ලැබුණයි කියලා. දැන් ඒවයි වියදම් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව වක් කියන්න ඕනේ නැද්ද? යම් ආකාරයක ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ අරමුදල හැදුවනම් ඒක ඉන්නේ ආණ්ඩුවේ නිලධාරීන් නම් රජයේ මූල්‍ය රෙගුලාසි වලට අනුව ක්‍රියා කරන්න ඕනේ. නමුත් අවාසනාවට එසේ වෙලා නැහැ. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම මේ ගනුදෙනු ඉතාමත් බරපතල වරදක් හැටියට අපි දකිනවා. මේ වරද පමණක් නෙවෙයි, මේ ආකාරයෙන් දිගටම කාරණා ගණනාවක් තිබෙනවා. ඒ අතරතුර මම එකක් කියන්න ඕන ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මැතිවරණ කොමිසම ගැන. ලංකාවේ ඇත්තටම මැතිවරණ කොමිසම මේ අදහස වසර ගණනාවක සිට ඇවිල්ලා යම් ආකාරයක මැතිවරණ දූෂණ පාලනය වෙන්න මේ කොමිසම සභාවල ක්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය කරගන්න ඕනේ. මම විශ්වාස කරනවා මැතිවරණ අපේ මැතිවරණ කොමිසමට තියෙන බලතල මදි. මේක ඉන්දියාවේ මැතිවරණ කොමිසමට සමානව යම් ආකාරයක මැතිවරණ සමයක් තුල මැතිවරණයේදී දූෂණ ඇති නොවෙන්න නිදහස් සාධාරණ මැතිවරණයකට පාර කපන මාර්ගයක් ඇති වෙන්න ඕනේ. මොකද ඡන්දෙට කිසියම් ආකාරයක බලපෑමක් සිදු කරන්න බැරි වෙන්න ඕනේ බාහිර පාර්ශ්වවලට. ඒකට මොකද කරන්න තිබෙන්නේ? ඒකට තිබෙන්නේ දේශපාලන වශයෙන් යම් ක්‍රියාවන් පාලනය කිරීමේ බලය උන්ට දෙන්න ඕනේ. මාධ්‍ය වෙන්න පුළුවන්, රාජතන්ත්‍රයේ මැදිහත්වීම වෙන්න පුළුවන් බාහිර බලපෑම් වෙන්න පුළුවන් මේ කුමන ආකාරයේ මැදිහත්වීමත් වළක්වලා ස්වාධීන මැතිවරණයක් තහවුරු කිරීමේ බලය මැතිවරණ කොමිසමට එන්න ඕන. ඒ වගේම මම විශ්වාස කරනවා දේශපාලන පක්ෂ මැතිවරණයට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන විවිධ දේවල් ඉදිරිපත් කරනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන යම් ආකාරයක සමෝලෝචනයක් කරමින් ඒවා පිළිබඳව මැතිවරණ කොමිසමට නිර්දේශ ලබා දෙන්න පුළුවන් වෙනවා. නැත්නම් සුරංගනා කතා වගේ ලොකු පොට්ලියල මහජනතාවට ඉදිරිපත් කරනවා. හැබැයි ඒවා එකක්වත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙම වුණාම යම් බලයක් තියෙනවා ඡන්දදායකයාට මැතිවරණ ප්‍රකාශනයේ ඉදිරිපත් කරපු මේ කාරණා ආණ්ඩුවක් හැටියට ඉෂ්ට කළා නැහැ කියලා ඔවුන්ට සාධාරණ ඉෂ්ට කර ගැනීම අධිකරණයට යන්න බලයක් තිබෙන්න ඕන කියන කාරණේ කියන්න ඕනේ. ඒ නිසා මම මේ කාල පරිච්ඡේදයේ අවසන් නිසා මම ඊට වඩා ගන්නේ නැහැ. ඒත් එක කාරණයක් විගණන කොමිෂන්ම ගන්නම් කියන්න ඕනේ. ජාතික විගණන කොමිෂන් කාර්යාලය ඉතාමත් වැදගත්. මේ විගණකාධිපති කාර්යභාරය ඉතාමත් ඉහළින් අගය කරන්න ඕන. හැබැයි විගණකාධිපතිතුමා ඉදිරිපත් කරන කාර්යභාරය ඉතාමත් විශිෂ්ටක කරත් එතුමන්ලා ඉදිරිපත් කරන ඒ සමහර කාරණා පිළිබඳ ගන්න ඊළඟ පියවර පැහැදිලි නැහැ. මම රජයේ ගිණුම්කාරක සභාවේ සමාජිකයෙක් ඉන්නවා. එතෙන්දී විගණන නිලධාරීන් ඉදිරිපත් කරන බොහෝ දේවල් තිබෙනවා රාජ්‍ය ආයතන දෙපාර්ට්මන්ට් ගැන. හැබැයි අවාසනාවට එයින් එහා යන තත්ත්වය ගැන තාමත් කරගන්න මේකට යම් පදනමක් ඇති කරලා නීතිය ක්‍රියාත්මක කරන්න වංචා කරන දූෂණ කරන අයට කියන එක මතක් කරන්න කැමතියි.
Thank you. Honorable Minister Kanchana Vijayasekara, you have 7 minutes.
අරු නියෝජකාරක සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා අද දවසේ කාලය ලබා දීම පිළිබඳව කෙටි කාලයක් තිබෙන නිසා මම දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්න යන්නේ නැහැ අපේ මන්ත්‍රීවරුන් කතා කරපු කාරණා පිළිබඳව. නමුත් ගරු නියෝජකාරක සභාපතිතුමනි මට පෙර කතා කරපු තිස් අත්තනායක මන්ත්‍රීතුමාගේ කතාවට අහුම්කන් දෙද්දී එතුමා සඳහන් කරේ නීතියේ තියෙන සාධාරණත්වයක් නැති බව, ඒ වගේම දේශපාලන වශයෙන් අධිකරණයට ඒ වගේම අනෙකුත් කොමිෂන් සභාවලට අද තියෙන බලපෑම. මම එතුමාට මතක් කරනවා එතුමා අවුරුදු 5ක් විපක්ෂයේ ඉන්න කාලේ 2015 පත්වෙච්ච ආණ්ඩුවේ බලයට පත්වෙච්ච කණ්ඩායම අද එතුමා නියෝජනය කරන පිළ එතුමාමම ගිහිලා සිරගෙදර බන්ධනාගාර ගත කරේ එදා දේශපාලන පරිගැණීම් වලට ලක් කරලා. අද එවැනි වාතාවරණයක් ඇති වෙලා නැහැ. එදා දවසේ ඔබතුමාට මතක ඇති එදා දවසේ ඔබතුමා අද නියෝජනය කරන පිළේ පිරිස ඔබතුමාට කූට ලේඛන නිර්මාණය කරා කියලා නඩු දාලා ඔබතුමාව ඇදගෙන ගිහිල්ලා ඔබතුමාව අවුරුද්දකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරා. ඔබතුමා විතරක් නෙමෙයි මේ විපක්ෂ එදා විපක්ෂයේ නියෝජනය කරපු ද ආණ්ඩුවල නියෝජනය කරන බහුතර මන්ත්‍රීන්ට ඒ ක්‍රියාදාමය සිද්ධ වුණා. අද අධිකරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඔබතුමාලා මොන විදියට කිව්වත් කිරියල්ලමතුමා කිව්වා අද මේ කොමිෂන් සභාව ස්වාධීන නැහැ කියලා. අපිට මතකයි එදා ස්වාධීනයි කියලා කරපු ඔබතුමන්ලා නම් කරපු කොමිෂන් සභාව හැසිරිච්ච ආකාරය ඔබතුමන්ලාට අවශ්‍ය පිරිස ඔබතුමන්ලා දාගත්තා. අල්ලස් කොමිසමට දිල්රුක්ෂ ඩයස් වික්‍රමසිංහව දාගෙන එදා රන්ජන් රාමනායකගේ හඬපට නොවෙන්න මම හිතනවා අදටත් ජනතාව අතර ඒ සැකයක් ඇති වෙනවා එදා ස්වාධීනයිද තිබුණු කොමිෂන් සභාව කියන එක. එදා රන්ජන් රාමනායක ගනුදෙනු කරපු ආකාරය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියෙක් නඩු කතා කරපු නඩුකරුණන් එක්ක දුමින්ද සිල්වාගේ නඩුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නඩුවේ අපේ ඇමතිවරුන් විරුද්ධ තිබුණු අනෙකුත් චෝදනාවලට මේ සියල්ලටම ඔබතුමන්වහන්සේලා ස්වාධීනයි කියපු ආයතන සියල්ලම ඔබතුමන්වහන්සේලාගේ දේශපාලන නියෝජිතයන් දාගෙන එදා යටපත් කරන්න උත්සාහ කරා. අරලිය ගහ මන්දිරයේ එදා මේ ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරපු නියෝජිතයන්ගේ හමුවේ මැදිස්ථානය කරගත්තා. අනුර කුමාර දිසානායකලා දූෂණ විරෝධී පෙරමුණේ සභාපතිර බවට පත් කළා. ජනතා විමුක්ති පෙරමුණත් ඒකට සම්බන්ධ කරගත්තා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නිල වශයෙන් හිටපු විපක්ෂය TNA එකත් සම්බන්ධ කරගත්තා. එදා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හතර කොල්ලොම එකට එකතු වෙලා තමයි මේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳීම සඳහා ඒ කටයුත්ත කරේ. ගරු නියෝජකාරක සභාපතිතුමනි අද මෙතනදී කතා වුණා බොහෝ දෙනෙක් ජනාධිපතිතුමාගේ පත්කිරීම පිළිබඳව. අපි අභියෝග කරනවා පුළුවන් නම් විපක්ෂයේ මන්ත්‍රීවරු කියන්න එතුමා බලයට පත් වුණාට පස්සේ අධිකරණයට පත් කළ තියෙන මහේස්ත්‍රාත්වරුන් මේ අධිකරණයට පත් කළ තියෙන විනිසුරුවන් කිසිවෙක් සුදුසුකම් නැති පිරිස පත් කළ තියනවාද කියලා එතුමා තෝරා ගැනීමේදී එතුමා කරේ ඒ සුදුසුකම් අනුව එතුමන්ලගේ තියෙන අත්දැකීම් අනුව එතුමන්ලගේ තියෙන ජේෂ්ඨත්වය අනුව තමයි මේ සියලුම පත්වීම් කරේ කියන එක අපි තාමත් වගකීමෙන් මතක් කරනවා මේ සභාවට. මෙත් කියලා පුළුවන් නම් අභියෝග කරනවා විපක්ෂයෙන්ම මන්ත්‍රීවරුන් කියන්න නීතිපතිවරයා පත් කරපු විදිය එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරුවන් පත් කරපු විදිය එහෙම නැත්නම් වෙනත් අධිකරණ වලට විනිසුරුවන් පත් කරපු විදිය ඒ හැම එකෙදිම කොහේ හරි ජේෂ්ඨත්වයෙන් නැති කවුරු හරි වෙන පිටින් ගනලා පත් කරපු කෙනෙක් ඉන්නවද කියලා අපි පෙන්වන්න කියලා. එහෙම පෙන්වන්න තැනක් නැහැ මේ කට්ටියට. නමුත් බොරුවට චෝදනා කරන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා. අද දවසේ මම දැක්ක කිරියල්ලමතුමා කියනවා එතුමන්ලගේ උද්ඝෝෂණයක් වෙනුවෙන් බය නැතුව අධිකරණයේ නඩුකරුවන් කීප දෙනෙක් තීන්දුව දුන්නා කියලා. ඒතර එතුමන්ට විරුද්ධව තීන්දුව දීපු කට්ටිය බය වෙලාද දුන්නේ? ඒ අධිකරණයට කරපු අපහාසයක් නෙමෙයිද? නඩුකාරයන් කීප දෙනෙක් එතුමන්ලට පක්ෂව තීන්දුවක් දුන්නම ඒ කට්ටිය බය නැහැ. අනික කට්ටිය බය වෙලාද ඉන්නේ? අද මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා. එතුමා නීතිඥයෙක්. එතුමා නීතිඥ වෘත්තියේ ඉඳගෙනත් එතුමාද අධිකරණයේ හැල්ලුණ ආකාරය කතා කරනවා. ගිරිහල්ලා මහත්තයා කතාවෙද කියාගෙන ආවා එතුමන්ලගේ කාලේ පත් කරපු කොමිෂන් සභාව. මූලාසනයේ මන්ත්‍රීතුමනි බැඳුම් කර වංචාව වෙච්ච අවස්ථාවේදී ඒක බහ ගන්න මෙතුමන්ලා මොකද කරේ? ඒකට ජනාධිපති කොමිසමක් පත් කරාද? ඒකට කෝප් කමිටුවේ තෝරන්න කියලා කිව්වද? නෑ, මෙතුමන්ලා පත් කරා පිටිපන කමිටුව. පිටිපන කියන්නේ කවුද? මෙතුමන්ලගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටපු නීතිඥවරයෙක්, සමාජිකයෙක්. එතුමාගේ නායකත්වයෙන් එදා කමිටුවක් පත් කළා බැඳුම් කර වංචාවක් සිද්ධ වෙලා නෑ කියලා කිව්වා. අද පාර්ලිමේන්තුව නැති සුජීව සේනසිංහල අවුව පොත් ලියෙව්වා. මේ එකට ඉරා කරපු දේවල්. එදා කෝප් කමිටුවේ ඩිව් ගුණසේකර ඇමැතිතුමා කෝප් කමිටුවේ සභාපතිර හැටියට වාර්තාව එළිදක්වන්න හදනකොට පැය 24කට ඉස්සෙල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ලව්ව පාර්ලිමේන්තුව විසිරෙව්වා. අන්න ඔබතුමෝලා කටයුතු කරපු ආකාරය. අද ඇවිල්ලා කියනවා හඳුන් නැති මේක දුන්නේ අපි විපක්ෂේ. අපි දන්නවනේ ජනතා විමුක්ති පෙරමුණයි TNA එකයි එදා ආණ්ඩුව වෙනුවෙන් කරපු කාර්යභාරය. එතුමාලා විපක්ෂයේ නියෝජනය කරේ නැහැ. එතුමාලා විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව නියෝජනය කරා. එදා දවසේ එදා කෝප් කමිටුව නියෝජනය කරපු සමාජිකයෝ ඉල්ලා අස්වැන්න කියලා අලුත් සමාජිකයෝ දාලා ඒ සමාජිකයෝ ලව්වා ෆුට්නෝට් ගස්සලා සියල්ල යටකත් කරා. දැන් පාස්කු හිරිද ප්‍රහාරය ගැනත් කතා කරනවා. හරියන්නේ නැහැ පාස්කු හිරිද ප්‍රහාරය අපේ ආණ්ඩුව කරා වගේ. පාස්කු හිරිද ප්‍රහාරය එතුමාලා මොකද කරේ? අගමැතිතුමත් එක්ක කිව්වා හිටපෝ අගමැතිතුමා. එතුමා මොකද කිව්වේ? පාස්කු හිරිද ප්‍රහාරය වුණාට පස්සේ මොකද බලනවා කරේ? පරීක්ෂණ පවත්වන්න පාර්ලිමේන්තුව නියෝජිතයපත් කරා. පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණේ විතරයි කවුරුත් සමාජික හිටියේ නැත්තේ. එක්සත් ජාතික පක්ෂේ TNA එකේ JVP එකේ සමාජිකව 7 දෙනෙක් ගාලි වල තේරින් කර සභාවක් කරා. තේරින් කර සභාවක් කළා මාස 3ක් මේක කල්ලැද්දා. යට ගැහුවා හුඟක් දේවල්. වාර්තාවක් දුන්නා. ඒ වාර්තාවේ කොහරි මහමලකාරයෙක් ගැන කියනවද? කොහෙවත් කියනවද? දැන් මෙතුමන්ලා කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටයි අනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටයි විතරයි මේව දැනුවත් කළ තිබේ අපි දන්නේ නැහැ කියලා. මම අද සභාගත කරනවා මේ වාර්තාව. මේ පාස්කු විරුද්ධ කොමිෂන් සභාවේ වාර්තා වෙච්ච දෙයක්. බුද්ධියංශේ ප්‍රධානී අයවකට හිරු නිලන්ත ජයවර්ධන 2018 පස්වෙනි මාසේ 19 වෙනිදා මේ පාස්කු විරුද්ධ ප්‍රහාරය වෙන්න මාස 11කට ඉස්සෙල්ලා එවනවා ලිපියක් කාට දෙවන්නේ? RM රංජිත් මද්දුම් බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ ඇමති. ඔහුට වෙනවා ජාතික තවුහුද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කසීම් මොහොමඩ් සහරාන් යන අය විසින් පවත්වාගෙන යන ලබන අසීක් සහරාන් හසීම් නැමැති සමාජ ජාලා මාධ්‍ය ගිනුම හරහා 2018-15-16 දින ජිහාද් සම්බන්ධව වීඩියෝ පටයක් නිකුත් කරමින් නබිතුමාගේ ඉස්ලාමයේ ලෝපුරා ව්‍යාප්ත කරමින් අන්‍යාගමිකයන්ට එරෙහිව යුද්ධය සිදු කළ යුතු බවත් එම යුද්ධය ජිහාදයේ ලෙසින් අර්ථ දක්වන බවත් වර්තමානයේ මෙරට සිටින උලමාවරුන් මෙම ජිහාදයේ නොදන්නා බවටත් සඳහන් කර ඇත. ඔහු වදුරු සමරන නිර්දේශ ගන්නේ. දැන් අද උදේ කිව්වා නිලන්ත ජයවර්ධන මොකට සාක්ෂිකාරයක් කරන් තියෙන කියලා. විත්තිකාරයක් කරන්න කියලා. නිලන්ත ජයවර්ධන මොකද කියලා තියෙන්නේ? මෙම අන්තවාදී දේශකයා විසින් 2016 වර්ෂයේ මම අවසන් කරනවා නියෝජක කාර්ය සභාපතිනි 2016 වර්ෂයේ සිට IS සංවිධානයේ මතවාදයේ සාධාරණීකරණය කරමින් අන්‍යාගමිකයන් ඝාතනය කරමින් ඉස්ලාම් රාජ්‍යයක් ඇති කළ යුතු බවට ප්‍රචාරය කිරීමෙන් 2017 3/10 වෙනි දින කාන්තංකුඩි ප්‍රදේශයේ ජාතික තවුහුද් ජමාත් සංවිධානයේ පිරිසක් විසින් ඉසාත් අබ්දුල් සුත්තල ජමාත් සංවිධානයේ පිරිසට පහර දීමේ සිද්ධිය රදාලව අදහසින් මෙම ප්‍රචාරයක් සිදු කිරීම සැලකිලිටගෙන මොහු පොලිසියේ විශේෂ අංශයක් කරා අත්අඩංගුවටගෙන සමාජගත කිරීම සඳහා කටයුතු කිරීමට අත්‍යවශ්‍ය බව නිරීක්ෂණය කරමි. මේ නිරීක්ෂණය දෙන්නේ රංජිත් මද්දුම් බණ්ඩාරට අවුරුද්දකට ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාරය. අපි ඔබතුමාට අභියෝග කරනවා මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා පාස්කු ප්‍රහාරය ගැන අසත්‍ය ප්‍රචාර කරන්න යන්න එපා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔබතුමාලායි පාර්ලිමේන්තුව එළිය කතා කරන්නේ නැත්තේ. අපි අභියෝග කරනවා ඔබතුමාලට පුළුවන් නම් ඇවිල්ලා අපිත් එක්ක සංවාදයකට එන්න. පාස්කු ප්‍රහාරය පිළිබඳව නිවැරදි වාර්තා අද සභාගත කරලා තියෙනවා. කොමිෂන් සභාවේ වාර්තාව අද ජනාධිපතිතුමාගේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි විවාදයක් කරමු ඔබතුමාලා එළියට එන්න.
වෙන්න මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කළා ඒක කරන්න එපා කියලා
තියෙනවා.
ඒ නිසා ගරු නියෝජක කාර්ය සභාපතිතුමනි අධිකරු ජනාධිපතිතුමා එතුමා ප්‍රචාරය කළා ආවේ නැහැ මම ගිහිල්ලා මිරිහාන ඉඳලා රාජ්‍ය පාලනය කරනවා කියලා. එතුමා කිව්වේ නැහැ මම වාහන තුනෙන් යන ජනාධිපති කරනවා කියලා. නමුත් එතුමා ක්‍රියාවෙන් ඒ සියලු දේම සරලව මේ රටේ තියෙන වියදම් කප්පාදු කරගෙන 1.3 වෙන් කළ තියෙන එතුමාට ද්වේෂී
සැපය
ඉතිහාසයේ අඩුම මුදල ජනාධිපතිවරයාට වෙන් කරගෙන තියෙනවා. අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් තමන්ගේ වියදම් කප්පාදු කරගෙන අද මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ කරන වැඩපිළිවෙලට එන්නත් කරන්න වෙන්න පුළුවන්. මේ රටේ ආර්ථික හදන වැඩපිළිවෙලට
පුළුවන්.
ඒ සඳහා ගන්න ප්‍රවේශයට අපේ ස්තුතිය පළ කරමින් ඔය කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
Thank you. Honorable Rauf Hakim, you have 12 minutes.
Take part and 15 minutes.
Sorry, due to the delay in time earlier, it has been reduced to 12 minutes.
Honorable Deputy Chairman of Committees, thank you very much for giving me this opportunity to make some intervention on the votes belonging to institutions coming under the Executive President of this country. Now, first of all, let me, in reply to Honorable Kanchana Vijayasekara, he raised this issue of this Pasku Irida Siddhiya Pilibandhava. විවාදයකට එන්න ලෑස්ති වෙන්නයි කියලා කිව්වා අපිට ඒ විස්තර ටික අරන් එන්ටයි කියලා කිව්වා නමුත් කරුණාකරලා අපට අර වෙලුම් 22ක් තියෙනවා ඒ 22 බාර දෙන්න ඒක කියවලා අපට ඕන තරම් ඒ විවාදයට එන්න පුළුවන්
Honorable Minister Kanchana Vijayasekara
තියෙන්නේ වෙලුම් 22 අපිට ලැබුණා නම්
I'm not disturbing you honorable member අපි මේ සභාවේ ඔබතුමන්ලගේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු විටින් විට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා ඔවුන් දන්නා කරුණු කියලා මෙතන සත්‍ය ප්‍රචාර කරනවා. අපීල්ලිමක් කරන්නේ අපි දන්න කරුණු කියන්නම් ඔබතුමන්ලා දන්න කරුණු කියන්න ලැබිලා තියෙන තොරතුරුත් එක්ක එන්න විවාදයකට මේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඕනම රූපවාහිනී නාලිකාවක් තෝරගන්න. හැබැයි ඔබතුමන්ලගේ මන්ත්‍රීවරු එන්නේ නැහැ. ඒකට හරයෙන් ප්‍රනාන්දු මනුෂ බයයි. ඒකට එන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඇවිල්ලා කෑ ගැහුවට එළිය ගිහලා මේක කතා කරන්නේ
නැහැ. ඒ නිසා ඕනබ්‍රව් ෆකින් කියන්නේ
වෙන මොකුත් නෑ. අපිත් එන්න ලෑස්ති. ඒ වෙලුම් ටික අපිට ලබා දුන්නා නම් අපිට පුළුවන් ඒක කරන්න කියලායි මම කියන්නේ. හරි. මම මේ ප්‍රවේශයක් හැටියට මුලින්ම මගේ කතාවේ මේ කොටසට මේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම. Now the Basel
minister what is the point of order?
May I ask you a question? I'm not going to disturb you. You were part of that commission. That was appointed by the parliament to look into these Easter attacks. What was your observations? What was the conclusion that you came to?
Honorable Minister, Honorable Rauf Hakim, please
continue. Honorable Deputy Chairman of Committees, it's good that he raised this question. We have, in our findings, what we found was that there are serious shortcomings in the way the country's entire intelligence infrastructure operates. There have been various problems. That is the very reason why this whole thing got so messed up. There were so many agencies, so many people sending notes to different...
Honorable Minister Kanchana Vijayasekara.
Honorable Member, I tabled a letter now that was written to your minister who was in charge of the police force. It has been communicated to him by the intelligence chief that this was going to happen in 2018. 1 year before the Easter attacks, but you all failed to take action according to
Honorable Rauf Hakim.
Not only that, letters sent to the Attorney General Department had not been looked into for more than 10-15 months. That's the fact that we discovered. Anyway, let us not go into all these horrible details. Now, let me come to this point. Now, one of the institutions that comes under the President is the Human Rights Commission of this country. Now, this is a very important commission, and in this, already the chairman of the commission has resigned, and the Bar Association of Sri Lanka has written to the president asking him to appoint a distinguished person to this office, saying that the person should be one who is distinguished in the field of human rights and the law, and be acceptable to a wide cross-section of Sri Lankan community. And this is a very important problem, Mr. Deputy Chairman of Committee, because I already know that the two names have been sent, and both names, I am sure, are not people who have achieved some eminence in the field of law or know something sufficient enough to be holding that office. Now, this is an important issue. And then there is also a normal practice to see that the ethnic diversity in this country is reflected in the entire commission. and there is no Muslim who is part of this commission as of now. Therefore, this practice that had been there previously has also got to be taken into account, and I am told Mr. Douglas Devananda has raised this issue at the meeting of the Parliamentary Council. And now, this is not a place for you to appoint your political cronies and not to appoint people who will be your sycophants trying to come and take on your own political ideology or to carry on your own agenda. The Human Rights Commission has to be a very, very independent commission, and this has also have serious international ramifications. And we already have several problems. And in fact, because of the last commission, we have had very, very distinguished people holding office as chairman. OSM Seniviratna, retired Supreme Court judge, Mr. Faiz Mustafa, a prominent senior lawyer, Radhika Kumaraswamy, Justice Ramanathan, Justice Anand Kumaraswamy, Justice Priyanta Pereira, and finally Professor Deepika Udugama. And these are very, very distinguished people regarding whom we had no problems at all. And I have no I have no issues with Dr. Jagat Balasuriya, but he was a member of parliament representing a political party. That's not the way to adorn an important independent commission. And this is a matter, of course, he has resigned, and I have absolutely, he's a very, very distinguished politician. He's not a controversial politician. I have my respect for him. But then the commission of the Human Rights Commission, which has got, in fact, the rating agencies, because of the conduct of the former commissioners, have rated our Human Rights Commission as an A-status Human Rights Commission by the Global Alliance of National Human Rights Institutions. And for an important institution like this, you should not be appointing political cronies. Please see to it that this, again, will not become a tool in the hands of very divisive and partisan people holding positions in such commissions. Now, coming to the other issue, the president had recently appointed a commission again. Now, this president is quite famous for appointing commissions, task forces, and then also publishing gazettes and then reversing them. So this has become a practice. Now, this, for the last 2 years, we have seen this drama being enacted. But now this issue of one country, one law, and the commission, I would like to advert to certain issues and then refer to certain controversies regarding that. I have spoken about this earlier too. Now, regarding the chairmanship of this commission, there is a serious problem. But then, in this regard, what we must understand is, I believe, as in the past, in 1956, when the Sinhala Only Act was enacted, when the Swabhasha problem was raised, and this entire issue was taken to virtually deprive or punish one community, the Tamil community, the whole problem burst into a different dimension. Now today, what we see, now may ekama rata ekama neethiya kiyana muavin athikala thiyana me komisama pilibandawa vishala aandolanayak rata thula thibena. Meke atta paramarthaya kumadda? Meke atta paramarthaya kumadda kiyana eka pilibandawa api waliya yuthuyi. මේක මේ ස්වභාෂා මේ ව්‍යාපාරය වගේම මේ රටේ විශාල ප්‍රශ්නයකට මුලපිරෙන තවත් වෑයමක් කියලා මේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් තියෙන බව මම කියා සිටිය යුතුයි. ඒකට මේ කාරණා ටිකක් මම පෙන්වන්න කල යුතුයි. දැන් 1956 ඉංග්‍රීසි බස පිළිබඳව තිබුණු මේ ප්‍රශ්නය වළඳගෙන මේක වෙනත් ආකාරයකට ද්‍රවිඩ ජනතාවට තමන්ගේ භාෂා අයිතිය උදුර ගැනීමේ උත්සාහයක් කළා. ඒ වගේම තමයි දැන් මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන මේ වන් ලෝ වන් කන්ට්‍රි කියන මේ මුවාවෙන් කරන මේකේ ඇත්ත පරමාර්ථය කුමක්ද? අපි බැලුවනම් දැන් මේකේ සමහරු මේක තේරුම් අරගෙන තියෙන්නේ නීතිය කාට සමානව බලපෑත්වේ යුතුයි කියන සංකල්පයක් මුලට තියාගෙන තමයි මේක කරන්න යන්නේ කියලා. එහෙම නෙවෙයි. මෙහෙම කිසිම අසමානතාවයක් තියෙන බව, මේකේ යම් අසමානතාවයක් තියෙන බව වංචනිකව පෙන්නුම් කරමින් කරන ව්‍යාපාරයක් හැටියටයි මේක මම දකින්නේ.
මොකද මේ මේ කවුරුත් පිළිගන්නවා රටේ කාටත් සමානව බලපවත්වන නීති පද්ධතියක් තිබිය යුතුයි. එහෙම නීති පද්ධතියක් මේ රටේ නැතුවද අපි දැන් ජීවත් වෙන්නේ? දැන් මම උපුටා ගන්නවා නම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්න මම පෙන්නුම් කරන්නම්. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටන් ගන්නකොට කියනවා ස්වස්ති. නිදහස, සමානතා, සමානාත්මතාවයේ යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වයේ සකල ජනතාවට සහතික කරන්නා වූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරටයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොට පනවම්හ කියලා මෙතන ප්‍රකාශ කරනවා. ඒ තුළින් මොකද ගම්‍ය වෙන්නේ? මේ තුළින් ඉතා පැහැදිලි රටේ උත්තරීතර නීතිය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් ඒක කාට පොදුයි කාට සමානයි. ඒ වගේම තමයි මේ පුරවැසිභාවය ගැන කියන කතාව.
Honorable member, you have 2 minutes.
My God. පුරවැසිභාවය කියන කතාව. දැන් පුරවැසිභාවයේ මේ ඒ තැනැත්තා සියලු කාර්ය සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් යනුවෙන් පමණක් විස්තරය කරනු ලැබෙන්නේය. පුරවැසි තත්ත්වය අත්කරනු ලැබූ ආකාරය එනම් පරම්පරාවෙන්ද නැතහොත් ව්‍යාපදිවීමෙන්ද යනු සලකා කවර වූ හෝ කාර්ය සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියෙන් විශේෂ නොදැක්විය යුත්තේය. ඉතින් මේ every citizen is equal and that is what the constitution says. So there's what is this whole issue of one country one law? Now we have අපේ දණ්ඩ නීති සංග්‍රහය 1883 අපිට ලැබිච්ච එකක්. ඒ වගේම දණ්ඩ නීති විධිවිධාන සංග්‍රහය 1898, සිවිල් විධිවිධාන සංග්‍රහය 1889, සාක්ෂි ආඥාපනත 1895. ඉතින් ඒ වගේම මේ රටේ විවිධ නීති තියෙනවා. අපේ සිවිල් නීති යටතේ දැන් අපේ තියෙනවා රෝමානු ලන්දේසි නීතිය. අපේ නීතිය තුල තියෙන නොයෙකුත් සංකල්ප රෝමානු ලන්දේසි නීති යටතේ පවත්වන සංකල්ප තියෙනවා අපේ නීති පද්ධතියේ. ඉතින් ඇත්තටම දකුණු අප්‍රිකාවේ සහ ශ්‍රී ලංකාවේ විතරයි ඒක බලපාන්නේ. නෙදර්ලන්තයේ පවා දැන් රෝමානු ලන්දේසි නීතිය පවතින්නේ නැහැ. ඉතින් ඒ වගේම විදේශිකින්ගේ නීතිය තමයි වැඩිම අපි ළඟ තියෙන්නේ, ඉංග්‍රීසි නීතිය. අපේ දණ්ඩ නීති සංග්‍රහය, දණ්ඩ නීති මේ විධිවිධාන සංග්‍රහය, ඉතින් ඒ වගේ සිවිල් හැම නීතියක්ම විදේශ නීතිවල උපුටාගත් කොටස් තමයි.
Sorry, you have got 2 more minutes.
එක ජනකොටසගේ පුද්ගලික නීති පිළිබඳව තියෙන නොයෙකුත් ප්‍රශ්න අරගෙන ජනතාව අතරේ අවශ්‍ය නැති කුතුහලයක් ඇති කිරීමේ, නැත්නම් විරසකයක් ඇති කිරීමේ, ඒ අයිතිවාසිකම් මුදුරා ගැනීමේ උත්සාහයෙන් මේ නිතර නිතරම වෛරය, ක්‍රෝධය වපිරෙන කතා කියන හිමිනමක් සභාපතිත්වයට පත් කරලා කරන්න යන ව්‍යායාමයෙන් නැවත වරයක් 1956 කරපු දෙයක් වගේ මුස්ලිම් ජනතාවගෙන් පිළිගන්න කරන වෑයමක් හැටියටයි අපි මේක දකින්නේ කියලා කියමින් මගේ මේ කරුණ කීපයක් කීමට ලබා දුන් අවස්ථාවට ස්තුතිවන්ත වෙමින් මම සමාකරන ස්තුතියි.
Thank you. Honorable Douglas Devananda, you have 9 minutes.
நன்றி குழுக்களின் பிரதி தவிசாளர் அவர்களே. உலகளாவிய ரீதியில் மனிதகுலமே இன்று கொரோனா கொடிய தொற்று நோயின் சவாலை சந்தித்து வருகின்றது. இந்த இடர்காலத்தை எதிர்கொள்ள வேண்டிய சூழலில் இருந்து எமது இலங்கை தீவும் விடுபட்டு விட முடியாது. உலக வல்லரசுகளே இன்று பொருளாதார நெருக்கடிக்குள் அகப்பட்டிருக்கும் வேளையில் வளர்முக நாடாகிய இலங்கை தீவு மட்டும் எம்மாத்திரம் என்ற கேள்வி இங்கு எழுகின்றது. இன்றைய சூழலில் இன்னுமொரு தரப்பினர் இங்கு ஆட்சி பீடத்தில் இருந்திருந்தால் எமது நாடு மிக மோசமான பொருளாதார நெருக்கடிக்குள் சிக்குண்டு போயிருக்கும். ஆனாலும் வல்லமை பொருந்திய ஆட்சியும், வலிமை மிக்க தலைமத்துவ ஜனாதிபதியும், சிறந்த ஆளுமை மிக்க வழிநடத்தும் பிரதமரும், ஆரோக்கியமான திட்டமிடல் அனுபவம் மிக்க ஒரு நிதியமைச்சரும், அவர்களுக்கு பக்கத்துணையாக நாமும் இன்று ஆட்சி பீடத்தில் இருப்பதால் இலங்கை தீவு இன்றைய இடர்காலத்திலும் முடிந்தளவு பாதுகாக்கப்பட்டு வருகின்றது. இன்றைய சூழலில் எமது அரசாங்கத்தால் முன்வைக்கப்பட்டிருக்கும் வரவு செலவு திட்டமானது முன்னேற்றகரமானது என்பதை நான் இங்கு கூறி வைக்க விரும்புகின்றேன். இன்றைய சூழலில் இருந்து ஒளிமயமான ஒரு சூழலை நோக்கி இலங்கை தீவை ஜனாதிபதி அவர்கள் தலைமுதாங்கி வழிநடத்தி செல்வார் என்ற நம்பிக்கை எமக்குண்டு. எத்தகைய தடைகளையும் சவால்களையும் அரசியல் குழப்பங்களையும் எதிர்கொண்டு அழகிய எங்கள் இலங்கை தீவில் சமூக பொருளாதார அபிவிருத்தியை கட்டியெழுப்ப எமது ஆட்சி திறசங்க கற்பம் பூண்டுள்ளது. சகல இன மத சமூக மக்களுக்கும் சரிநிகர் சமன் என்ற சமத்துவ சிந்தனையை நடைமுறைப்படுத்தவே ஒரே நாடு ஒரே சட்டம் என்ற திட்டத்தை ஜனாதிபதி அவர்கள் பிரகடனம் செய்திருக்கின்றார்கள். மறைந்தவன் கண்ணுக்கு இரண்டதெல்லாம் பேய் என்பார்கள். அவ்வாறான நிலை மாறி பரந்த வெளிச்சம் கூட மறைந்தவன் கண்ணுக்கு பேயாக தெரியும் காலமாக இது மாறிப்போயிருக்கின்றது. காட்சிகளை நிறம் மாற்றி காட்டும் அரசியல் கண்ணாடிகளை கழற்றிவிட்டு நிஜங்களாகவே பார்ப்பதற்கு சகல அரசியல் கட்சிகளும் முன்வர வேண்டும். ஆகவே ஒரே நாடு ஒரே சட்டமன்ற திட்டத்தின் கீழ் சகல மக்களுக்கும் அரசியல் சமூக பொருளாதார சமத்துவத்தை பூரணமாக அனுபவிக்கும் காலத்தை நாம் உருவாக்குவோம். வெறும் அரசியல் புரளிகளுக்கும் வெற்றி அரசியல் கூச்சல்களுக்கும் எக்காலத்திலும் எல்லா மக்களும் ஏமாந்து போய்விட மாட்டார்கள். ஆகவே இனமத கட்சி பேதங்கள் இன்றி சகல மக்களையும் சகல கட்சிகளும் வழிநடத்த முன்வர வேண்டும். எமது தேசத்தின் மக்களது ஆரோக்கியமான வாழ்க்கையை முன்வைத்து மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் எடுத்து வருகின்ற முயற்சிகளை நான் ஒரு மக்களே நோக்கமாகவே பார்க்கின்றேன். இரசாயன உரம் மற்றும் விவசாய உள்ளீடுகள் மற்றும் சுத்தமற்ற குடிநீர் காரணமாக எமது நாட்டில் சுமார் 10,000 அதிகமான மரணங்கள் ஒரு வருடத்தில் ஏற்படுவதாக தகவல்கள் தெரிவிக்கின்றன. சுமார் 125,000 அதிகமானவர்கள் சிறுநீரக நோயாளர்களாக மாறி வருவதாகவும் தகவல்கள் தெரிவிக்கின்றன. ஒரு பக்கத்தில் இத்தகைய நோய்களற்ற சமூகத்தை உருவாக்குவதற்கு இந்த இயற்கையுற பயன்பாடு வழிவகுப்பதுடன் மறுபக்கத்தில் அதிக அளவிலான அந்நிய செலவானியை மீதப்படுத்துவதற்கு நம்மால் இயல முடிகின்றது. இத்தகைய முயற்சிகள் தேசிய உற்பத்தியை ஊக்கப்படுத்துவதற்கும் வழிவகுக்கின்றது என்பதையும் நாம் உணர்ந்து கொள்ள வேண்டும். அதே நேரத்தில் சகல மக்களும் சுத்தமான குடிநீர் என்ற திட்டமும் அதற்கான முன்னெடுப்புகளும் நோயற்ற நாடாக இலங்கையினை உருவாக்க முடியும். இந்த வரவு செலவு திட்டத்தில் நில வேளாண்மைக்கு போதிய நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இது விதைத்த நிலத்தை உழுது ஊருக்கும் பேருக்கும் படங்காட்டும் தேர்தல் நாடகம் அல்ல. உழைக்கும் உழவர்கள் தொழுதுண்டு வாழாமல் உழுதுண்டு வாழும் வாழ்வியல் உரிமைக்காகவே அந்த நிதி ஒதுக்கீடுகள் செய்யப்பட்டிருக்கின்றன. அதுபோல் நீர் வேளாண்மைக்கும் போதிய நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இது படகு சவாரி செய்து படம் காட்டிய அரசியல் பிழைப்பு நடத்துவதற்காக அல்ல. நீர்வளங்கள் அனைத்தையும் தம் வாழ்வின் நலன்களுக்காக நாட்டின் முன்னேற்றத்திற்காக எமது மக்கள் பயன்படுத்தி பயனுற வேண்டும் என்பதற்காகவே அந்த நிதி ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. கௌரவ பிரதி குழுக்களின் பிரதி தவிசாளர் அவர்களே, அரசியல் மட்டுமன்றி அபிவிருத்தியிலும் சமத்துவம் கேட்டுத்தான் நாம் அன்று உரிமை போராட்டத்தில் ஈடுபட்டிருந்தோம். அந்த வகையில் எமது உரிமை போராட்ட வழிமுறையை மாற்றி தேசிய நல்லிணக்க பாதையில் பயணிக்க தொடங்கி இருந்தாலும் அபிவிருத்தியில் சமத்துவம் என்ற எமது எண்ணங்களும் ஈடேறி வருகின்றது. அழிவு யுத்தம் நடந்து முடிந்த காலத்தில் இன்றைய பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்கள் அன்று ஜனாதிபதியாக இருந்தபோது இன்றைய நிதியமைச்சர் பசல் ராஜபக்ச அவர்கள் அன்று பொருளாதார அபிவிருத்தி அமைச்சராக இருந்தபொழுது வடக்கின் வசந்தம் என்றும் கிழக்கின் உதயம் என்றும் தமிழ் பேசும் மக்களுக்கு அபிவிருத்தியில் சம உரிமை வழங்கப்பட்டதை நான் இங்கு நினைவு கூற விரும்புகின்றேன். அது மட்டுமன்றி தேவைக்கேற்ற நிதி ஒதுக்கீடு என்ற வகையில் ஏனி 8 மாகாணங்களையும் விட அதிகமான நிதியை வடமாகாண சபைக்கு ஒதுக்கப்பட்டிருந்ததையும் நான் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். ஆனாலும் ஆட தெரியாதவன் அரங்கு கோணல் என்ற வடமாகாண ஆளுமையற்ற தலைமைகளால் அது வடக்கு மக்களின் வாய்க்கு எட்டாமல் போனதையும் நாம் இங்கு மறந்துவிடக்கூடாது. தேசிய உற்பத்திகளை அதிகரிக்கக்கூடிய அனைத்து வழிகளையும் மேற்கொள்ளுவதற்கும் அந்த உற்பத்திகளை தரமான உற்பத்திகளாக மேற்கொள்வதற்கும் நாம் முன்வர வேண்டும். குறிப்பாக எமது
Honorable Minister, you have 2 more minutes.
அவற்றின் பயன்பாட்டை வளமாக்கிக் கொள்வதற்கான உழைப்பிருந்தால் இந்த நாடு அனைத்து விதமாக தன்னிறவு காணும் என்பதையும் தெரிவித்துக் கொண்டு விடைபெறுகின்றேன். மத்தியில் கூட்டாட்சி, மாநிலத்தில் சுயாட்சி என்ற எங்களுடைய தாரக மந்திரம் தொடரும் என்பதையும் கூறிக்கொள்கின்றேன்.
You have 2 more minutes, Minister.
முடிஞ்சது.
Thank you.